ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ තුෂාරි ජයසේකර මහත්මිය සහ දර්ශන අලහකෝන් මහතා විසින්. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වන මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල් බලයෙන් ජුනි මස 29 වන දින ජන්මදිනය සමරන තුෂාරි ජයසේකර මහත්මියට සුභ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර ഇതുമേട്ട് ഉത്തും വോ ചതുരാരി സത്യ ധർമ്മയ അവബോധ വേവായി പ്രാർത്ഥനാ കരണവാ സുജീവത്വ സിടിന സീലുമ ദിനാട്ട് മേ പുണ്യകുസൽ നിർവാണാവ ബോധയ സാക്ഷാത് വീമ പിനിസ ഹേതുവാസന വേവാ വിദേശ ഗതവ സിടിന കുല്ലുണി അലഹകോൺ അധീച അലഹകോൺ യന ദൂപുതുണ്ടത് സിത് ആശീർവാദ പ്രാർത്ഥനാ കരണവാ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණන් වහන්සේට හා ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ටත් ප්‍රඥා නාලිකාවේ ධර්මදේශනා කරන සීලුම ධර්මදේශකයන්න් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිසවන මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල් බලයෙන් පරලොව සපත් සීලුම ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සපවත්ව මගඵල නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ තුෂාරි ජයසේකර මහත්මිය, දර්ශන අලහකෝන් මහත්මා ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පිනුතුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම සුවසේම ජීවිතාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, මේ ලෝකයේ අවබෝධය කියන එක බොහොම අමාරුවෙන් ළඟා කරගන්න ඕන එකක්. ඒක මේ පහසුවෙන් අත්පත් කරගන්න බෑ. ඒකට පහසු ක්‍රම නැහැ ඇත්තටම. ලේසි පහසු ක්‍රම සත්‍ය අවබෝධය කරා යන්න ඇත්තේ නෑ ඇත්තටම. එනිසා බුද්ධ ශාසනය පෙන්වා දෙන ක්‍රමවේද අතිශයින්ම දුෂ්කරයි. මේ කාලේ කොහොමත් දුෂ්කරයි. අවබෝධය කරා යන එක මේ කාලේ කොහොමත් දුෂ්කරයි. හේතුව මේ බුද්ධ ශාසනය ශ්‍රාවකයාට පෙන්වන්නේ අන්ත දෙකට නොපැමිණ අවබෝධය කරා යන්න කියලා. එතකොට මේ අපි මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ විදිහටත් හැම වෙලාවකම අපි ඉන්නේ ඒ අන්තවල. අපි නිරන්තරයෙන්ම රැඳිලා ඉන්නේ අන්ත දෙක ඇතුලේ තමයි අපි රැඳිලා ඉන්නේ. ඉතින් අන්ත දෙකෙන් නිදහස්සුණු ජීවිතයක් කියලා එකක් අපට ඇත්තේ නෑ. හැම වෙලාවකම අන්තගාමී කමක් ඇතුලේ තමයි අපි රැඳිලා නැවතිලා වාසය කරමින් ඉන්නේ. එතකොට අන්ත දෙකේ ස්වභාවය මොකද්ද කියලා තේරුණාම තේරෙයි මමත් ඉන්නේ අන්තයක කියලා ඔයාලට දැනේ. තමන්ව අන්තයක ඉන්නවා කියලා දැනේ. එතකොට තමන්ව අන්තයක ඉන්නවා කියන එක දැනගන්නේ නැතුව අන්තවලින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අද වෙලා තියෙන්නේ තමන්ගේ ඒ විපල්ලාස සහගත අවුල් සහගත කම පෙන්නුවත් එයා කැමති නැහැ එහෙම අවුල් වෙච්ච කම පිළිගන්න. ඇයිචර එකට කැමති නැහැ ඇත්තටම. එයා අවුල් වෙලා කියලා පිළිගන්න කැමති නැහැ. එයා අන්තයක ඉන්නවා කියලා එයා පිළිගන්න කැමති නැහැ ඇත්තටම. එනිසා මේ බුද්ධ ශාසනයේ පෙන්නන අන්තගාමී කමෙන් මිදීම තමයි පළවෙනියෙන් කරන්න ඕන දේ. එතකොට මේ අන්තවල ස්වභාවය තමයි හැම වෙලාවකම අන්තගාමීකමේ ස්වභාවය තමයි මේ බුද්ධ ශාසනයේ විමුක්තිය පිණිස ලෝකයෙන් මිදෙන්න උත්සාහ කරන එක. එතකොට අන්ත බිඳෙන තැන තමයි තමන්ගේ ඇතුලේ ලෝකයේ සමුදේ වෙන විදිය බලන එක. ඔන්න ඕක තමයි කාරණේ. එතකොට අන්තවල ස්වභාවය තමයි දැන් උදාහරණයක් විදිහට කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් දකින තාක්කල් අන්තයක තමයි ඉන්නේ. මොකද්ද කෙලෙස් නැති කරන ක්‍රමයක් තියෙනවනේ. ඒ කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙන් දකිනවනම් ඉන්නේ දකින එක තමයි අන්තය. ත්‍රාන්ත බින්දින එක මොකද්ද? අන්ත බින්දින එක තමයි පින්වත්නි දැන් කියම් කෙනෙකුට කෙලෙස් නැතිකරන්න කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් දැකලා බාහිර ලෝකයට යන්නේ තමන්ව ඉදිරිපත් කරගෙන තමන්ව ඉදිරි මම මිදෙන්න ඕන කියන එකෙන් තමයි යන්නේ. මම කොහොම හරි සසරෙන් ගැලවෙන්න ඕන කියන එකෙන් තමයි එයා යන්නේ. මම නම් මේ ලෝකේ මිදෙන්න ඕන මම කොහොම හරි මේ ලෝකෙන් ගැලවෙන්න ඕන කියලා යන්නේ. බැලුවාම නිකන් බුද්ධ ශාසනය වගේත් පේනවා. ඇයි? ලෝකෙ මිදෙන්න ඕන කියන අදහසක් එයා තුල ඇවිල්ලානේ. නිකන් ධර්මයේ තැවරිලා තියෙන බවකුත් පේනවා. ධර්මයේ නිකන් තියනවා වගේ දැනෙනවා. ඇයි කෙලෙස් නැති කරගන්න ඕන කියලා යාට තේරෙනවා. නමුත් එයා කරන්නේ කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් ගවේෂණය කරනවා. කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් ගවේෂණය කරන්නේ මම නිවන් දකින්න ඕන. මම විමුක්ත ශ්‍රාවකෙක් වෙන්න ඕන. මම පිරිනිවන් පාන්න ඕන කියන එක ඉදිරිපත් වෙලා තමයි ලෝකෙට යන්නේ. ඇත්තටම ලෝකයේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ මේ මම කියන ගතිය කොහොමද ඇතුලේ හැදිලා තියෙන්නේ කියලා බලලා ඒක නිරුද්ධ කරන එකෙන් තමයි නිවන් දකින්නේ. ඒතර මෙන්න මේක තමයි කාරි පොඩි ගැටලුකාරී තැනක් ඇත්තටම. කෙනෙකුට ටිකක් අමාරුයි මේ ප්‍රශ්නේ විසඳා ගන්නට. ඇයි? හැම වෙලාවකම කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙන් දැකලා සිල් රකින්න හරි බණ අහන්න හරි එතකොට යා එන්නෙම මම ඉදිරිපත්න මම නිවන් දකින්න ඕන. ලෝකේ නිවන් නොදැක්කත් එකයි දැක්කත් එකයි ඇත්ත. මම තමයි නිවන් දකින්න ඕන. මම පිරිනුවම් පාන්න ඕන. මම සත්‍ය අවබෝධය කරා යන්න ඕන කියලා එයා තුල ගතියක් ඇවිල්ලා තමයි ওই කෙලෙස් නැති කරන ක්‍රමී ලෝකෙන් හොයාගෙන යන්නේ. ඒක කිසි වරදක් නැහැ. නිකන් බුද්ධ ශාසනයේ වගේමත් පේනවා. නමුත් මේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ අර මම නිවන් දකින්න ඕන කියන මම කියන භාවය මම කියලා භාවයක් Tamange ඇතුලෙන් පැන නගිනවනේ. අන්න ඒක කඩලා දැම්මොත් තමයි නිවනටපත් වෙන්නේ. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ හැම වෙලාවකම කියන්නේ පින්වත් මහණෙනි මේ බඹයක් පමණ වූ කලේබරයටමයි මම ආර්ය සත්‍ය කියන එක පණවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. ලෝකයේ පැත්තට අපි කෙලෙස් නැතිකරන්න දිවුවත් දුවන්නේ මම ඉදිරිපත් කරගෙන. මම කියන ගතිය ඉදිරිපත් කරගෙන තමයි යන්නේ. බුද්ධ ශාසනයේ ඇත්තටම නිවන් දකින්නේ මම කියලා ඉදිරිපත් වෙන තැන විශ්ලේෂණය කරලා විමසලා බෙදලා වෙන් කරලා තේරුම් අරගෙන මමෙක් සත්වයක් පුද්ගලයෙක් නෑ කියලා තවත් සිතකින් දැකලා අර මම කියලා ඉදිරිපත් වෙච්ච ගතිය විදර්ශනා කළොත් තමයි නිවනට පත් වෙන්නේ. ඒ නිසා ලෝකේ විදර්ශනා කළාට කවුරුත් නිවන් දකින්නේ නෑ. ලෝකේ විදර්ශනා කළා කියලා කිසිම කෙනෙක් නිවන් දකින්නේ අර මම කියලා ඉදිරිපත් වෙන මානසික ගතිය තමයි අපි විදර්ශනා කරන්නේ. මම කියලා ඉදිරිපත් වෙන මානසික ගතිය විදර්ශනා කරන්න කලින් මේ මම කියලා පැන නගින මානසික ගතිය යා විස්තර කරගන්නවා. බෙදලා විස්තර කරගෙන එතකන ඉදී තමයි බුදුරජාණන් වහන්සේ කන්දායතන ධාතු විභාගයේ මේ මමෙක් ඉන්නවද බලන්න කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ස්කන්ධ ටික වෙනම පැහැදිලි කරලා ආයතන වෙනම පැහැදිලි කරලා ධාතු කොටස් වෙනම පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් තියෙනවා. එතරම් ස්කන්ධ කියන එක පැහැදිලි කරන්නේ මේ නාම සංස්කාර ටික බරපතලව ශ්‍රාවකයාට කියලා දෙන්න. ස්කන්ධ ටික ඇත්තටම පැහැදිලි කරන්නේ නා ඇයි බලන්නකෝ පින්වත්නි, ස්කන්ධවල තියෙන රූපය එකයි, වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔක්කොම නාම වේ, ඊතුරු ඔක්කොම නාම. ඒත් රූපයට වඩා අර නාම සංස්කාරයන්ගේ යථාර්ථය කියන්න තමයි පොඩ ස්කන්ධ ගැන වැඩියෙන් කියන්නේ. මොකද සමහර අය ඉන්නවා එක පැත්තකින් එක්ක නාමාන්තයට වැටෙනවා, එක්ක රූපාන්තයට වෙනවා, අන්ත දෙකටනේ වැටෙන්නේ. අන්ත දෙකයි තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මජ්ජේ සූත්‍රය කියලා ටිකක් ගැඹුරු දේශනාවක් තියෙනවා. ඒකෙන් අපි දේශනා මං හිතන්නේ 30ක් 40ක් කරලත් නැති. ඒක තියෙනවා නාමං ඒකෝ අන්තෝ රූපං ද්විතියෝ අන්තෝ විඥානං මජ්ජේ කියලා. තණ්හා සිබ්බණි කියලා යෙදුමක් තියෙනවා. නාමය කියන එක අන්තයක් තියෙනවා, රූපය කියලා තව අන්තයක් තියෙනවා, විඥානීය තමයි මැද. විඥානයේද විදර්ශනා කිරීමෙන් තණ්හාව සිබ්බනි, තණ්හාව යගේ ගෙවෙන්න පටන් ගන්නවා කියලා. තණ්හාව තමයි මේක ගොතලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ. සිබ්බනිය කියන්නේ ගෙතුම කියන එක. තණ්හාවෙන් තමයි මේ ලෝකේ ගොතලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මැදටපත් වෙන්නනේ. එතකොට මැදටපත් වෙන්න නම් නාමං ඒකෝ අන්තු, පළවෙනි අන්තය තමයි නාමාන්තය. තොටි නාමාන්තයේ බින්දින්ද තමයි අපි පංචස්කන්ධ විදර්ශනාවට යන්නේ. අයි පංචස්කන්ධයේ රූපය ගැන කතා කරනවා. රූපය ගැන එච්චර කතා කරන්නේ නැහැ. රූපය ගැන ටිකයි කතා කරන්නේ. රූපය ගැන ටිකක් කතා කරන්නේ ඇයි? අනා නාම ධර්ම තමයි වැඩියෙන් කතා කරන්නේ. එතකොට පංචස්කන්ධ විදර්ශනා කරනකොට අර නාම සංස්කාරයන් කෙරේ පවතින කෙලෙස් ටික තමයි කැඩෙන්නේ. ඇත්තටම අපිට තියෙන්නේ නාම සංස්කාරයන් කෙරෙහි කෙලෙස් ටිකක් නේ. ඒ නාම සංස්කාරවලට අනුව රූපය හට ගන්නවා. නමුත් රූපයත් විදර්ශනා කරන්න ඕන නිසා ආයතනවලදී අපි රූපේ තමයි වැඩියෙන් විදර්ශනාවට ගන්නේ. ආයතන විභාගයේ තියෙන කන්ද, ස්කන්ධ, ආයතන ධාතුනි තියෙන්නේ. ආයතනවල බලන්නකෝ, ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන එක. එතන නාම එකයි තියෙන්නේ, ඉතුරු පහම රූපනේ. ඇස රූපය, කන රූපය, නාසය රූපය, දිව රූපය, කය රූපය. හැබැයි ඒකෙත් මනස කියලා කතා කරන්නේ ඇයි? ඒ මනස කියලා කතා කරන්නේ එක කතා නොකළොත් එම් පොඩි අඩුවක් නේ. ඉස්සල්ලත් අර පංචස්කන්ධයේදී රූපය ගැනත් කතා කළා. හැබැයි වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ, නාම ධර්ම තමයි අර විතරක් කතා කළොත් එම් අර නාම රූපාන් අන්ත දෙක බිඳෙන්නේ නැහැ නේ. නමුත් සමහර අය ඉන්නවා නාමාන්තයේ මත තමයි හිටගෙන ඉන්නේ. සමහර අය රූපාන්තයේ මත හිටගෙන ඉන්නවා. මේ නාම රූප කියන අන්ත දෙකම බිඳින්න නාමාන්තයේ බිඳින්න ස්කන්ධ විදර්ශනාව කරනවා, රූපාන්තයේ බිඳින්න ආයතන විදර්ශනාව කරනවා. ඊට පස්සේ මේ විදර්ශනා කරනකොට මේ නාමාන්තයයි රූපාන්තයයි දෙක බිඳිලා මේ නාම රූප කියලා එක මිටකට ගත්තාම තණ්හා උපදිනවා. නාම ධර්මයන්ට තණ්හා උපදින්නේ නැහැ. ටිකක් වෙනම ඒකනේ ඔය සමහර ස්වාමීන් වහන්සේලා රූපය ගැන මම කියලා අදහසක් තියනවද නැහැ. වේදනාව මම කියලා එහෙමත් නැහැ. ඔය කේමක කියන ස්වාමීන් වහන්සේම කියනවා සංඥාව මම හෝ මට අයිති කියලා ඔබ වහන්සේට හැඟෙනවද? නැහැ, එහෙමත් නැහැ. සංස්කාර ගැන ඔබ වහන්සේට හිතනවද මම හෝ මට අයිති කියලා? එහෙමත් නැහැ. විඥාණී ගැන ඔබ වහන්සේට හිතනවද මම හෝ මට අයිති කියලා? නැහැ, එහෙමත් නැහැ. එහෙනම් ඔබ වහන්සේ රහත් වෙලාද? නෑ, මම රහත් වෙලත් නෑ. රහත් වෙලත් නෑ. එතකොට අර දාසක කියන භික්ෂුව, ඒ දාසක කියන හාඳුරු තමයි අහන්නේ යාගේ. එතකොට ඒ හාඳුරුවාට දාසක කියන භික්ෂුවට කියන ඒ දාසක හාඳුරු අහනවා, එහෙනම් ඔබ වහන්සේ රහත් වෙලාද? නෑ, මම රහත් වෙලත් නෑ. එහෙනම් මොකද්ද ඔබ වහන්සේ කියන්නේ? නෑ, මට මේ රූපය මම හෝ මට අයිති කියලා ඇහුවාම මට එහෙම එකක් නෑ වෙනම. රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා අනාත්මයක් මට ප්‍රකටයි. වේදනාව මම හෝ මට අයිති කියලාම නෑ නෑ, වේදනාවත් ඇති වෙලා නැති වෙලා නෝ අනාත්මයි කියලා මට ප්‍රකටයි. සංඥාවෙත් අනාත්මේ මට ප්‍රකටයි. සංස්කාර එකත් අනාත්මේ ප්‍රකටයි. විඥානය ගැනත් අනාත්මේ ප්‍රකටයි. එහෙනම් ඔබ වහන්සේ රහත්ද? මම රහත් වෙලා නෑ. ඇයි? මට මේ ඔක්කොම පංචස්කන්ධය ගත්තාම පොඩි අදහසක් තියෙනවා. වෙන වෙනම නෑ තමයි. මුළු පංචස්කන්ධයම එකතු වෙච්ච තැනක මම කියලා පොඩි භාවයක් මා තුළ පැන නගිනවා. එහෙනම් වෙන වෙනම විදර්ශනා කළත් ඔක්කොම එකට අල්ල ගත්තාම, ඔක්කොම ටික එකට ගත්තට පස්සේ, ඒ ඔක්කොම ටික එකට ගත්තට පස්සේ මට පොඩි මම හෝ මට අයිති කියන හැඟීමක් එනවා. නාම ධර්ම වෙනම ගත්තාම නෑ, වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා කියලා දන්නවා. සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා කියලා දන්නවා. සංකාර ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් රූප, වේදනා, සංඥා, සංකාර ඔක්කොම එකතු වුණාම, ඒක ඔක්කොම නාම රූප එකතු වුණාම නිකන් පොඩි මම ආයනයක් තියෙනවා. අන්න ඒක බිඳින්න තමයි ධාතු විදර්ශනා කරන්නේ. ඒක තමයි කන්ද ආයතන ධාතු. ස්කන්ධ විදර්ශනා කරන්නේ මොකටද? නාමාන්තයේ බිඳින්න. ඇයි? ඒකේ තියෙන්නේ නාම ධර්ම වැඩි. රූපේ ගැනත් මුලින් පොඩ්ඩක් කතා කරනවා. මොකද ඒ කතා නොකළොත් බෑනේ. රූප, වේදනා, සංඥා, සංකාර වෙන ඔක්කොම නාම සංස්කාර ඉතුරු ටික. ආයතන, ආයතනවල ඇස, කන, නාසය, දිවකය, මනස, චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන. මන කියන එකත් විදර්ශනාවට ගන්නවා. නමුත් චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පහක් තමයි තියෙන්නේ වැඩියෙන්. රූපේ, නැහැ රූපේ, කන රූපේ, නාසය, දිවකය, රූපේ ගැන තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ රූපාන්තයේ බිඳින්න තමයි ආයතන විදර්ශනාව කරන්න ඕන. ඊට පස්සේ මෙහෙම විදර්ශනා කරනකොට ඇත්තටම නාම රූප ධර්මයන් වෙන වෙනම ගත්තාම මම ආයනයක් කියලා එකක් එයා තුල පැන නගින්නේ නැහැ. නාම රූප ධර්මයන් වෙන වෙනම ගත්තාම එයා තුල මම ආයනයක් පැන නගින්නේ නැහැ. හැබැයි ඔක්කොම එකතු වෙච්ච තැනක පුද්ගල භාවයේ මෝරනවා. අන්න ඒක කඩන්න තමයි ධාතු විභාගය. ධාතු 18කට බෙදලා 18 ධාතු වලට බෙදලා විස්තර කරන්නේ අර සිවුම්ම පවතින නාම රූප එකතු වෙච්ච තැනක පුද්ගල භාවයේ බිඳලා දාන්න. කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු මුළු කතාවම කියනවා. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු හැම තැනකම නාම රූප ඔක්කොම සමානව කියලා විදර්ශනා කරනවා. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු කියලා නාම රූප ඔක්කොම එකට විස්තර කරලා එකම තැනකදී එකම සමානව නාම රූප ගැන විග්‍රහ කරනවා. ඒක අයිති වෙන්නේ ටිකක් ඔය මඟපල උඩට යන කෙනෙකුට තමයි ඒක අයිති වෙන්නේ, ධාතු විභාගය. නමුත් අපිට මේ අපි බලන්න ඕන දැන් මේක කෝකද හරියන්නේ කියලා අපිට තේරෙන්නේ නැති නිසා අපි බලන්න ඕන මට වටිනාකම් පේන්නේ රූපයේද, මට වටිනාකම් පේන්නේ හිතන පතන විදියේද, මගේ චින්තන රටාවේද වටිනාකම පේන්නේ කියලා අපි හොඳට විශ්ලේෂණය කරගන්න ඕනේ. ඒක ඉතින් තම තමා විසින් කරන්න ඕන දෙයක්. ඒක ලෝකෙ මෙහි කාටවත් කරලා දෙන්න නම් බෑ පින්වත්. ඒක තම තමා විසින් කරන්න ඕන දෙයක්. වෙන කෙනෙකුට ඕක කරන්න බෑ. තමන්ම තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ රටාව තුල විමසා ගන්නකොට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට යම් ශ්‍රාවකෙක් විමසනවා නම්, කල්පනා කරනවා නම්, තේරුම් ගන්නවා නම් බුදුරජාණන්සේ වදාළ විදියට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසා ගන්න කෙනාට මේ අන්ත දෙක බිඳලා සිත මැදහත් කරගන්න පුළුවන්. මැද කියන්නේ විඥානේ. එතකොට විඥානේ මැද වෙන්නේ පින්වත්නි, දැන් මේ විදියට යම් කෙනෙක් විදර්ශනා කළොත්, යම් කෙනෙක් මේ විදියට විදර්ශනා කළොත්, ඒ විදර්ශනා කරපු කෙනාගේ විදර්ශනා කරන කෙනා තුළ ඉතුරු වෙනවා පිරිසුදු විඥානය. කෙලෙස් අඩු, කෙලෙස් හට නොගන්නා විඥානය. කෙලෙස් හට නොගන්නවාම නෙමෙයි, ඒ විදියට විමස විමසා ඉන්නකොට තණ්හාව නැහැ. ඒ විදියට විමස විමස ඉන්නකොට රාගය නැහැ. ඒ විදියට විමස විමසා ඉන්නකොට නන්දිය නැහැ. ඒ විදියට විමස විමසා ඉන්නකොට තෘෂ්ණාව නැහැ. කෙලෙස් අඩුයි. ගොඩාක් කෙලෙස් අඩුයි. ඒ විදියට විමස විමස ඉන්නකොට. ඒ විදියට විමස විමස ඉන්නකොට ඉතුරු වෙනවා පිරිසුදු විඥානය. නාම රූප වෙනම හැබැයි එතකොට දැන් එයා තමයි තීරණය කරගන්න ඕන. මං කෝකද කරන්න කියලා එයා තීරණය කරගන්න ඕන. හැබැයි ඊට කලින් ඒ ශ්‍රාවකයා තුළ ඉතා තියුණු සමාධි කුසලතාවයක් හදාගෙන ඉන්න ඕන. ආනාපාන සතියෙම වඩලා. ඇයි? මේ ඔක්කොම විමර්ශනයේ අයිති භාවනාමය අත්දැකීමකට. මේ තමන්ගේ ඇතුලේ කෙලෙස් කැඩෙන්නේ තමන් භාවනා කළොත් විතරයි. ඇහුවට කාගේවත් කෙලෙස් ටික කැඩෙන්නේ දුරු වෙන්නේ නැහැ. කෙනෙක් මේව අහගෙන හිටියා කියලා යම් කෙනෙක් තුල කෙලෙස් ටික අඩු වෙන්නේ නැහැ. අහගෙන ඉන්නකොට අනේ මේකනම් හොඳයි තමයි කියලා නිකන් දැනෙනවා. එහෙම දැනෙනවා. ඒතර මෙන්න මේ අන්ත දෙක තමයි බිඳින්න තියෙන්නේ. මොකද නාමාන්තයක් එකාන්තයක්, රූපාන්තය අනිත්‍යන්තය. එතකොට මේ නාමාන්තයයි රූපාන්තයයි දෙක දෙපැත්තේ අන්ත දෙක විඥානේ මැද. විඥානේ මැද. එතකොට නාමාන්තයේ බිඳින්න අපි කරන්නේ පංචස්කන්ධ විදර්ශනාව, රූපාන්තයේ බිඳින්න ආයතන විදර්ශනාව. මොකද ආයතනවල රූපය ගැන තමයි වැඩියෙන් කතා කරලා තියෙන්නේ. ඉතින් අවුලන්ට හිතිලා නැද්ද මේ පංචස්කන්ධය ඇයි රූප එකක් කියලා නාම සංස්කාර හතරක් කියන්නේ, ආයතනවල ඇයි රූපය හතරක් පහක්ම කියලා නාම එකක් කියන්නේ කියලා? හේතුවර අන්ත දෙක බිඳින්න විදර්ශනා පටිපාටි දෙකක් තමයි ඔය. ඒතර ඔය විදියට යම් කෙනෙක් තුල එහෙම විදර්ශනා කරනකම ආවහම එයා ඔය විදියට යම් ආකාරයක විදර්ශනා කරන්න පටන් ගත්තාම මේ විදියට විදර්ශනා කරන කෙනාගේ සිත මැදට එකතු වෙනවා. මැදට එකතු වෙනවා. එතකොට දැන් එහෙනම් මතක තියාගන්න මේ නිවන් දකින කෙනා ස්කන්ධද ආයතනද ධාතුද ඔක්කොම විදර්ශනා කරන්න ඕන. නැත්නම් නිවන් දකින්න බෑ. ස්කන්ධද ආයතනද ධාතුද ඔක්කොම විදර්ශනා කරන්න ඕන. ත්‍රිස්කන්ධ විදර්ශනා කළාම නාමාන්තයේ බිඳෙනවා, ආයතන විදර්ශනා කරාම රූපාන්තයේ බිඳෙනවා. මෙහිම බිඳුණත් නාම රූප ධර්මයන් ඔක්කොම එකතු වුණාම නිකම් පොඩි මම ආයනයක්, පුද්ගල භාවයක්, ආත්ම දෘෂ්ටියක් එයාගේ ඇතුලේ තියෙනවා. ඒක විඳින්න ධාතු විදර්ශනාව කරනවා. අටලොස් ධාතු ධාතු 18කට බෙදලා මේක විදර්ශනා කරනවා. එතකොට මේ 18 විදර්ශනා කරන්නේ ඉතින් ටිකක් බොහොම හොඳට දියුණු වෙනකොට තමයි. නැත්නම් අටලොස් ධාතු මොනවද කියලා හිතට වැටහෙන්නේ නැහැ. ඉතින් මෙහෙම විදර්ශනා කරනකොට යාගේ සිත මැදට එකතු වෙනවා. මැදට සිත එකතු වෙනවා. මැද මොකද? විඥානය. එතකොට සිත විඥානය කියන්නේ මැදට එකතු වෙනකොට එයා මොකද කරන්නේ? එතකේ මැදට එකතු වෙනවා කියන්නේ මේ විදිහට බල බලා ඉන්නකොට පිරිසිදු විඥානයක් ඉතුරු වෙනවා. පරිසුද්ධම් පරියෝදාතම් පිරිසිදු විඥානයක් ඉතුරු වෙනවා. අතාපරං විඥානං චේව අවසිස්සති අවශේෂ වෙනවා. පරිසුද්ධම් පරියෝදාතම් පිරිසිදු පරියෝදාත විඥානයක් ඉතුරු වෙනවා. ඒක තමයි මැද. මැද හොඳයිනේ. බුදුරජාණන් හැම වෙලාවකම කිව්වේ මැදට එකතු වෙන්න කියලානේ. අන්ත දෙක බිඳලා මැදට එකතු වෙන්නේ කියලානේ. එතකොට ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ හැමදාම මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. පළවෙනි බුද්ධ දේශනාවේ පවා දෙමේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා මහණෙනි පැවිද්දන් සේවනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකෙන් බැහැර වෙලා ඔබලා මේ මධ්‍යයට එකතු වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාළනේ. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ තැනට අපේ සිත එකතු වෙනකොට ඒ මැදට එතකොට ඉතුරු වෙනවා. ඒ විදිහට බල බල ඉන්නකොට හරිම පිරිසුදු විඥානයක්. කෙලෙස් නැති ඒ කාලේ එහෙම විදිහට ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව කරනකොට මේ ඒ කාලේ ගොඩාක් කෙලෙස් රැඳෙන්නේ නැහැ හිතේ. රාගය, ද්වේෂය, මෝහය රැඳෙන්නේ නැහැ හිතේ. කහරි පුදුමයි ඇත්තටම. එමේ පුදුම විදියට රාගයෙන් බැටකාපු මිනිසුන්ගේ හිතවල රාගය කියලා එකක් රාගේ කොනකවත් නැහැ හිතේ. දේසය කියලා එකක් කොනකවත් නැහැ. නන්දිය කියලා එකක් කොනකවත් නැහැ හිතේ. එතකොට ඉතින් මෙතන සමහරට විදර්ශන උපක්ලේශයක් උණත් ඇති වෙන්න පුළුවන්. මේ නම් මේ මඟඵල වෙන්න ඇති මේ කියලා එක විදර්ශන උපක්ලේශයක් උණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක යා දැනගන්න ඕන මගේ මේ විදර්ශනා ප්‍රඥාවේ ප්‍රබලකමටයි මේක වෙලා තියෙන්නේ. ඉන්සමට තව වැඩ තියෙනවා මේ මට්ටමේ. හැබැයි ඒ අත්දැකීම නැතුව කවදාවත් විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනාවේ කෘත්‍යයට එකතු වෙන්න පුළුවන්කමකුත් නැහැ. දැන් මේ විදියට විදර්ශනා කරම් විඥාණං මජ්ජේ, විඥානේ මැද. මෙතන විඥානේ මැද්දිය කියලා කියන්නේ ඇයි? පරිසුද්ධම් පරියෝධාතම්, පිරිසුදු පරියෝධාත වූ විඥානයක් විතරක් ඉතුරු වෙනවා. පිරිසුදු පරියෝධාත විඥානයක් ඉතුරු වෙනවා. එතකොට පිරිසුදු පරියෝධාත වූ විඥානයක් ඉතුරු වෙනකොට ඒ පිරිසුදු විඥාණය අතාපරං විඥානංචේව අවසිස්සති පරිසුද්ධම් පරියෝධාතං. ඒ පිරිසුදු විඥාණය, පිරිසුදු විඥාණයක් තියෙනවා. අන්නේ පිරිසුදු විඥාණය, ඒ පිරිසුදු විඥාණයෙන් යා ඒ නාම සංස්කාර ටික විදර්ශනා කරන්න පටන් ගන්නවා. ඒ පිරිසුදු විඥාණයෙන් ඒ වෙලාවේ ඔයාලා මානසිකාරය කරනකොට, විදර්ශනා කරනකොට හට ගන්නවනි සියුම් නාම සංස්කාර ටිකක්. වාල සිත අඳුනා ගන්නවා, සිතේ හට ගන්න වේදනාව අඳුනා ගන්නවා. ඒ වෙලාවේ අර විදර්ශනා කරම් කර, ඒ කියන්නේ මේ නාම රූප විදර්ශනාව කරනකොට ඔයාලගේ සිත තුල පැන නගිනවා කෙලෙස් නැති මානසික ස්වභාවය. ඒ කෙලෙස් නැති මානසික ස්වභාවය කියන්නේ මුකුත් නැහැ කියන එක නෙමෙයි. දැන් ඔයාලට නාමාන්තයයි රූපාන්තයයි දෙක මේ දෙපැත්ත විදර්ශනා කර ගන්නකොට ඔය පින්නතුන්ලා තුල මතුවෙනවා නිකන් කෙලෙසුන්ගෙන් හිස් වෙච්ච ස්වභාවයක්. නමුත් කෙලෙසුන්ගෙන් හිස් වුණාට පංචස්කන්ධේ හට ගන්නවා. කෙලෙස් නෑ, එච්චරයි විශේෂම දේ. ඕගොල්ලෝ සිත අඳුන ගන්නවා ඒ වෙලාවේ. සිත තුල හට ගන්න විතර්ක අඳුන ගන්නවා. සිත තුල හට ගන්න தත්ත්වය අඳුන ගන්න. සමහරට ඒ හිතේ අධික සද්ධාාවක් වුණත් ඒ වෙලාවේ තියෙන්න පුළුවන්. රාගේ නෑ, එච්චරයි. ද්වේෂේ නෑ, රාග ද්වේෂ මොහ නෑ. නමුත් රාග ද්වේෂ මොහ නෑ කියන්නේ මොකුත් නෑ නෙමෙයි. ඒ වෙලාවේ සද්ධාව එහෙම තියෙනවා. ධම්මවිජේ බොජ්ජංග එහෙම තියෙනවා සිතේ. ඒ කියන්නේ යාට වැටෙන්න පුළුවන් අනේ මේ රාග ද්වේෂ මොහ ඇසුරු කරගෙන ස්කන්ධ ආයතන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ මොනතරම් දුකක්ද කියලා යාට වැටෙන්න පුළුවන් දැන් මේ වෙලාවට. ඒ කියන්නේ ධම්මවිජේ බොජ්ජංගේ යාගේ හිතේ තියෙනවා. එයා සමහරට ඒ විදියට විමස විමසා ඉන්නකොට ඒ විදියට විමස විමසා ඉන්න යාගේ හිත තුල පැන නගින්න පුළුවන් පින්වත්නි. අනේ මේ සිත මේ කෙලෙස් එක්ක ගනුදෙනු කරනකොට මොන තරම්නම් ඒක දුකද්ද? රාගය ඇසුරු කරගෙන, ද්වේෂය ඇසුරු කරගෙන, මෝහය ඇසුරු කරගෙන ස්කන්ධ ආයතන අත්දැකීමට මට යන්න වෙන එක මොන දුකද්ද? දැන් යාට ඒ අත්දැකීම නැහැ නේද? ඒ රාගය නිදා රාගයෙන් මිදීමෙන් ඇති මානසික අත්දැකීම සිතට වැටෙනවනේ. ඒ වැටෙනකොට යාට ඒ වෙලාවට නිකන් දැන් සිතුවිල්ලක් උපදින්න පුළුවන්. ස්කන්ධ ආයතන රාග දේශ මොහ ඇසුරු කරගෙන පවතින එක මොනතරම් දුකක්ද? ඒ වැටෙනවනේ ධම්මවිජේ බොජ්ජංගේ හිතේ තියෙන. ඒක ඇතුළේ යට සද්ධාව කියන සංස්කාරය උපදින්න පුළුවන්. මොකද්ද? අනේ බුදුරජාණන් වහන්සේ නොවදාලා නම් නොහිටියා නම් අද මට මෙබඳු අභ්‍යන්තරික ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නැ නේද කියලා එයාට යම්කිසි ආකාරයක කනස්සල් යම්කිසි ආකාරයක අධි ශ්‍රද්ධාවක් උපදින්න පුළුවන්. ඒකට නිකාන්තිය කියලා කියන්නේ. අධික ශ්‍රද්ධාවක් එයා තුළ උපදින්න පුළුවන්. එතකොට අන්නේ ඒ විදියට එයා තුළ උපදින අධි ශ්‍රද්ධාව ඒක තමයි එයා තුළ හටගත්ත සියුම් සංකාරස්කන්ධය. ඉතින් යාට අර රාග දේශමෝ ඇසුරු නොකරන මට්ටමේ මිහිරි අධ්‍යාත්මික තත්ත්වයක් ඇතුළේ හරිම කාය පස්සද්ධියක් උපදින්න පුළුවන්. ඒක තමයි එයා තුළ හටගත් රූපස්කන්ධය. එයා තුළ ඊටාම සුඛ වේදනාවක්, බොහොම නිර්ආමිෂ සුඛ වේදනාවක් වැටහෙන්න පුළුවන්. ඒක තමයි ඒක වේදනාස්කන්ධය. ඒ කියන්නේ එහෙනම් ස්කන්ධ හට ගන්නවා. ස්කන්ධ හට ගැනීමෙන්මයි ඔය පින්නතුන්ලාගේ ඇතුළාන්තයේ தත්ත්වය ඔය පින්නතුන්ලා අඳුනාගෙන තියෙන්නේ. ස්කන්ධ හට ගැනීම. හැබැයි මොකද්ද ඔයාලට නැත්? රාග ද්වේෂ මෝහ වලින් සිත මිදී පවතිනවා ඒ වෙලාවේ. මෙන්න මේ විඥානී මැද, විඥානී මැද කියන අතාපරං විඥානං චේව අවසිස්සති පරිසුද්ධං පර්යෝදාතං, පිරිසුදු විඥානයක් ඉතුරු වෙනවා. මේ පිරිසුදු විඥාන කියන්නේ ඒ වෙලාවේ රාග ද්වේෂ මොහ ඇසුරු කරන්නේ නැහැ කියන එකයි. නැතුව රාග ද්වේෂ මොහ ජීවිතාන්තයේ දක්වාම ඇසුරු කරන්නේ කියන එක නෙමෙයි. ඒ වෙලාවේ රාග ද්වේෂ මොහ ඇසුරු කරන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ රාග ද්වේෂ මොහ ඇසුරු කරන්නේ නැහැ කියන්නේ ඒක ඉතාම හොඳ අවස්ථාවක් නිවන පිණිස පාවිච්චි කරන්න. ඒ අවස්ථාව උත්තම අවස්ථාවක්. මඟඵල වෙනුවෙන් පාවිච්චි කරන්න. මොකද ඒ වගේ අවස්ථාවක් එන්නේ නැහැ සකයි දිටි වලට කඩලා වට්ටන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා රූපං ඒකෝ අන්තෝ නාමං ဒුතියෝ අන්තෝ, නාමං ඒකෝ අන්තෝ රූපං ဒුතියෝ අන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බණී. තණ්හාවෙන් තමයි මේ ටික වෙලලා තියෙන්නේ. දැන් තණ්හාවේ වෙලුම නැහැ එච්චරයි. තණ්හාවේ වෙලුම නැහැ. සිත මැදහත් මැදටපත් වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් දැන් හොඳයි නේ ඉතින් මැදටපත් වෙලා නෑ පින්වත්නි. නැගිට්ටාට පස්සේ ආයෙත් නාමාන්තේ රූපාන්තේ මත අපි දෝලණේ වෙනවා. අපි හිතෙන මට්ටමට වටිනාකම දෙනවා, අපි රූපයට වටිනාකම දෙනවා. ඕකනේ අන්ත දෙක. අපේ චින්තනාර්ථයට සමාරයි වටිනාකම දෙනවා, එක්කෝ රූපයට වටිනාකම දෙනවා. ඔච්චරයි අපේ සමස්ත කතාව. ඊට වඩා වටිනාකම් දෙන්න තැනක් අපට මුණ ගැහෙන්නේ නෑ පින්වත්නි. හැම වෙලාවකම අපි ওই අවකාශය ඇතුලේ තමයි අපේ වටිනාකම් ටික හදාගෙන තියෙන්නේ. හොයිට වඩා අපි වටිනාකම් දෙන තැනක් ඇත්තේ නැහැ. හරි. එතකොට දැන් අපි බලමු, දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු. මෙන්න මේ අවකාශයේ හොඳ අවකාශයක්. හැබැයි භාවනාවෙන් නැගිට්ටම් පස්සේ ආයෙත් පරණ වගේමයි. එතකොට විඥාන මජ්ජේ මැදටත් හිතපත් වෙලා. ඉතින් හොඳයිනේ මැදටපත් වුණාම කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ නිතරම වචනයක් පාවිච්චි කරලා තියෙනවා. නිතරම පාවිච්චි කරපු වචනයක් තියෙනවා. පින්වත් මහණෙනි, මජ්ජේ මන්තාන ලිප්පති. මැදවත් නොතෙවරී සිටීමෙන් තමයි අවබෝධය කරා යන්නේ. මැදටපත් වීමම හොඳයි. ඒ කියන්නේ සතර මහා ධාතුවට කොටසක් වටිනාකම දෙනවා. ස්පර්ශයෙන් හටගන්න සිතට කොටසක් වටිනාකම දෙනවා. ඕක තමයි ජීවත් වෙනවා කියන. ඔයිට වඩා මොකක්වත් ජීවිතේ නැහැ. හරිද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයට රූපේ වටිනාකම පේනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ නාම සංස්කාර ටිකට වටිනාකම පේනවා. මොකද ස්පර්ශයෙන් නැති වෙලාවට නාම සංස්කාර හටගන්නේ නැහැ. නිසා නින්දෙදී අපිට වටිනාකම් වැටෙන්නේ නැහැ. ඉතින් ජීවත් වෙනවා කියන ඔන්නෝ වටිනාකම් ටික දීලා නඩත්තු කරගෙන යනවා. ඇත්තටම ජීවිතේ ඔයිට වඩා වෙන මොකක්වත් ඇත්තේ නැහැ. ඔච්චරයි ජීවිතේ. මහා ලොකු දෙයක් විදියට අපි ජීවිතේ දිහා බැලුවට, ජීවිතේ දැක්කට ඇත්තටම මේ ජීවිතේ ඔයිට වඩා මොකුත් නැහැ. ඒක තේරෙන්න උගාක් ධර්මඥානයක් තියෙනවා. නැත්නම් මේ වචන තේරෙන්නේ නැහැ. දැන් බලන්න මම මේ වචන මොකුත් තෝරන්නේ නැනේ. දැන් මම විඥානී කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතු වලින් උපන් උපාදාය රූප මොකක් කියන්නේ? අයියෝ මෙහෙන්ට එන අය ඒ බණ අහලා ඉන්න ඕන. නැත්නම් මේක මහා අපබ්‍රංශයක්. මේව තේරෙන්නේ නැහැ. සමහර අයට මේව තේරෙන්නේ නැහැ. ඉතින් මම ඒව තෝරන්න යන්නේ මොකද? මේ බණ අහන්නේ විශාල පිරිසක් මේව අහනවා. ඒ නිසා මේ මෙතනට එන අය මේව අහලා එන කෙනෙක් කර ඒව තේරෙන්නේ නැති. ඒව තේරුම් කරන්න ගියාම ආයෙ එකම පුනරුච්චාරණය කරන්න වෙනවනේ. දැන් බලන්න මම මේ වචන මොකුත් තෝරන්නේ නැහැ. එක්තරා සිද්ධියක් විතරයි මම මේ කියන්නේ. සිදුවීමක් කියනවා. එතකොට දැන් අපේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ සතර මහා ධාතුවේ වටිනාකම දුර. ඒ කියන්නේ රූපයට ස්පර්ශයෙන් නිසා හටගන්න චින්තනයේට වටිනාකම දෙනවා. හිතන විදියට වටිනාකම දෙනවා. එයා විතරක් නෙමෙයි එළියටත් ඒ විදියටම එළිය රූපවලටත් වටිනාකම දෙනවා. එළිය ලෝකේ හිතන විදියටත් එයා කැමති. සම මිනිස්සු කියන්නේ මං ඔයාව හිතන විදියට ආසයි. මං එයා විවාහ කරගත්ත එයා හිතන විදියට කැමති. මේ විදියට හිතනවට මං කැමති. එයාගේ රූපයටත් වඩා එයාගේ හිතට තමයි මම කැමති. කීකී මිනිස්සු කියන්නේ? එයාගේ චින්තනාර්ථයට මම ආසයි. එයා ඒ හිතන පතන විදියට මම හරි කැමති. ඒක මට ගැළපෙනවා. ඔච්චරයිනේ ජීවිතේ. එකන බාහිර ලෝකෙටත් වටිනාකම දෙන්නේ රූපේටයි චින්තනාර්ථයට. ඇතුළටත් එහෙම. ඔච්චරයි වටිනාකම යන්නේ. හරි. එතකොට ඔය වටිනාකම යන එක බිඳින්න ඕන. ඔය වටිනාකම යන එක අපි දැක්කොත් එහෙම එතන අන්තමයි පැනවෙන්නේ. ඒකයි කෙලෙස් නැති කරන ක්‍රමය. සාමාන්‍ය අන්ධබාල පෘථග්ජනෙක් බාහිර ලෝකෙන් හොයාගෙන යන්නේ. කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකෙන් හොයාගෙන යන තාකල් එයා අන්ත තමයි නඩත්තු කරන්නේ. එයා තුල පැන නගින අන්ත ටික එයා නඩත්තු කරන්න පටන් ගන්නවා. මේ නඩත්තුවට කවදාවත් යන්න එපා ඔය පින්නතුන්. තේ නඩත්තුවට නොයාම පිණිස අන්ත දෙක බිඳින්න ඕන. අන්ත දෙක බිඳින්න තමයි රූපාන්තයේ බිඳින්න අපි ආයතන විදර්ශනාව කරනවා. නාමාන්තයේ බිඳින්න ස්කන්ධ විදර්ශනාව කරනවා. එතකොට ඇත්තටම පින්වත්නි ඔය විදිහට විදර්ශනා කරනකොට තමාව තේරෙන්න ගන්නවා. ඊට පස්සේ තමන්ව තේරෙනකොට මේවා වෙන වෙනම ගත්තාම පුදුම ගැඹුරු නුවණක් තියෙනවා. අනේ වැඩන්නේ මේ මොන වේදනාවක්ද, වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. මනාප සුඛ වේදනාවයි අමනාප දුක් වේදනාවයි දෙකටම මේ ටික නේද වෙන්නේ කියලා යාට ඉතා පැහැදිලි දැක්මක් එනවා. හරි. එතකොට ඒ වුණාට යාට මේ ටික ඔක්කොම එක මිටකට ගත්තට පස්සේ පුද්ගලාර්ථයකුත් වැටෙනවා. සත්ව පුද්ගල සංඥාවක් යා තුල පැන නගිනවා. මම ආයනයක් එනවා. ඒ නිසා මේ මම ආයනය එනකොට යා මොකද කරන්නේ? ධාතු විදර්ශනා කරන්න පටන් ගන්න. ඒකට කලබල වෙන්න උවමනා කරන්නේ නැහැ. මොකද ඒවා වෙන වෙනම ගත්තාම කෙලෙස් නොහිටින්නත් එකතු වුණාම කෙලෙස් ටික පේන් කෙලෙස් ටික සිවුම්ම වැටෙහෙන්නත් ඒ මට්ටම අනාගාමි මට්ටම. ඒක අනාගාමි මට්ටමේ අනාගාමි මට්ටමේදී තමයි ධාතු විස්තර කරලා විදර්ශනා කරනවා. ඊට පස්සේ ආයෙත් ඒ ධාතු වශයෙන් යා අරගෙන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු එකම මේ කාරණා තුනම එකම තැනකදී චක්කු ධාතුවයි රූප ධාතුවයි චක්කු විඥාන ධාතුවයි චක්කු විඥාන ධාතුව නිසා තමයි සංඥා වේදනා චේතනා ඔක්කොම හට ඔක්කොම ටික එක මිටකට අරගෙන අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා 11 ආකාරයකින් විදර්ශනා කරන අනාගාමි වෙච්ච කෙනා. එතකොට තමයි අරහත්වයට යන්නේ. එතකොට ඒකට අපි කලබල වෙන්න ඕනේ. එක මිටියකට ගත්තාම කෙලස් ටික හිටින එක අනාගාමි වෙච්ච කෙනාට තියෙන එක. නමුත් ඒ අනාගාමි වෙච්ච කෙනාට විස්තර කරගනිදි කෙලස් නෑ. රූපයට කෙලස් නෑ. වේදනාවට කෙලස් නෑ. හැබැයි රූප වේදනා සංඥා සංකාර ඔක්කොම එකතු වෙච්ච තැන කෙලස් ටිකක් තියෙනවා. ඒකත් මේ අපේ වගේ ඕලාරික මට්ටමේ නේද? අපිට වෙලා තියෙන්නේ වෙන වෙනම ගත්තාම වෙන වෙනම ගණ්ඩ ගණ්ඩ වටිනාකම් පේනවා. ඒ නිසා මේ වටිනාකම් පේන එක නවත්තන්න විදර්ශනා කරන්න ඕනේ. හැබැයි විදර්ශනා කරන්න කලින්ම සමාධියේ ප්‍රබලතාවයක් තියෙන්න ඕනේ. සමාධිය හුඟක් ප්‍රබල වෙන්න ඕන. ඒ සමාධිය ප්‍රබල නැත්තම් මේකක්වත් කරන්න බෑ. නිකම් බණ අහලා ඒකට සාදු කියලා ඔය පින්නතුන්ලා ඒ මෙහෙම අපි බණක් කියෙව්වා කියලා යන්න පුළුවන්. ඊට පස්සේ යා නිවෙන්නේ නැහැ. නිවෙන්නේ නැති වෙන හැම වෙලාවකම යා කරන්නේ මොකද්ද? නිවෙන්නේ නැති හැම වෙලාවකම නිවෙන්නේ නැති හැම වෙලාවකම අන්තයක ඉන්නවා නම් එයාට බණ වෙනස් කරන්න හිතෙනවා. ඔයාලට දේශකයෝ මාරු කරන්න හිතෙන්නේ ඔයාලා අන්තයක ඉන්න නිසා. ඔයාලා මේ දක්වාම අපේ දේශන අහන්න ආවනම් ඒත් ඔයාලා මේ කලින් දේශකයව අතහැරලා ආවනම් ඒ අන්තයක ඉන්න නිසා. එයි කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයේ දේශකයෙක් වෙනස් කිරීමෙන් ඔගොල්ලෝ කරන්න හදනවා. කෙලෙස් නැති කරන ක්‍රමය දේශකයෙක් වෙනස් කිරීමෙන් කරන්න හදනවා. ඒ කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙන් හොයන එකමයි අන්තය. ඒක අන්තය. කෙලෙස් නැති කරන ක්‍රමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බඹයක් පමණු කලේබරේටමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පණවන්නේ කියලා බුදුරජාණන් වදාලේ එකයි. ඒක අතහැරිලා දේශකයා මත යැපෙනකොට අලුත් අලුත් දේශකයෝ හොයනවා. කවුද අලුතෙන් බණ කියන්නේ ඉන්නේ මේ කාලේ කියලා බලනවා. ඉතින් බලන ඒ වුණාට මොන කිනාගෙන් බණ ඇහුවත් එයාගේ කෙලෙස් නිරුද්ධ වෙන්නේ නැහැ. මොන කිනාගෙන් බණ ඇහුවත් කෙලෙස් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කෙලෙස් නිරුද්ධ කරන පටිපාටිය සමාධියේ ප්‍රබලතාවයෙන් මතුවෙන එක. සමාධියේ සමාධිය එතකොට සමාධිය හදන්න ඕන ඉස්සල්ලා. ඒ සමාධිය හදන්න ආනාපාන සති වගේ භාවනාවක් දිනපතා කරන්න ඕන. ඒ ආනාපාන සති වගේ සමාධියකට තල්ලුව සද්ධාවෙන් ගන්න ඕන. සද්ධාවෙන් තල්ලුව ගන්න ඕන. එතකොට ඒ නිසා මතක තියාගන්න යම් සමාධියක් වඩන සමාධියක් දියුණු කරන කෙනෙකුට විතරයි මේ ක්‍රියාමාර්ග හරියන්නේ. හරි. එතකොට දැන් එහෙම සමාධිය වඩපු කෙනෙක්ගේ සමාධිය යම් දියුණුවයි ඉන්නවනේ. දැන් සමහර අය කියනවානේ මම භාවනා කරනවා මට ඉතින් යා සමහර වෙලාවට පළවෙනි ධ්‍යාන එහෙමත් තියෙනවා. එහෙම නැත්තම් මම මේ වගේ භාවනා කරනකොට අත්දැකීම් මට තියෙනවා එහෙම කියලා අර භාවනාවේ අත්දැකීම් කියන අය ඉන්නව නේද? අන්න එයාලට තමයි මේ ටික හරියන්නේ. ජීවිතේට භාවනා නොකරපු මිනිහෙකුට මේක අපබ්‍රංශයක් විතරයි. වැඩක් නැහැ මේක අහලත් වැඩක් නැහැ. භාවනා කරන්න නැති ධර්මී ගැන ඉතා ගැඹුරු විමසීමක් නැති කෙනෙක් ඇත්තර මේ කතා අහලා වැඩකුත් නැහැ නිකන් අහලා සාදුකාර දීලා යන්න පුළුවන් නමුත් ඒව වැඩක් නැහැ ඇත්තට ඒව වැඩක් නැහැ මොකද යාට ඒ වගේ ප්‍රයෝජනයක් නැහැ ඊට පස්සේ අර නාම දැන් යා Taman ගේම සිත අඳුනගනිද්දී බලනවා මට වැටෙන්නේ රූපේ වටිනාකමද නාමාන්තේ වටිනාකමද වැටෙන්නේ කියලා බලනොත් දෙපැත්තේම වටිනාකම වැටෙනවා පෘථග්ජනේකට නාමාන්තේ බිඳින්න පින්වත් මේ පංචස්කන්ධේ විපස්සනාව පටන් ගන්නවා රූපාන්තේ බිඳින්ට ආයතන විදර්ශනාව පටන් ගන්නවා මේ නාම රූප ධර්මයන් සම්බන්ධ ඔක්කොම එක මිටකට ඇල්ලුවාම එතකොට වටිනාකම අඩු වෙනවා එක මිටකට ඇල්ලුවාම වටිනාකම පේනවා නම් එතකොට ධාතු විදර්ශනාව කරනවා ඒකයි කන්ද ආයතන ධාතු කියලා විදර්ශනා පටිපාටි තුනක් නිතරම සත්වපුද්ගල භාවයේ බිඳින නෑ පින්වත් මහණෙනි මේ සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ මමෙක් නෑ මේ බලන්න මෙතන ස්කන්ධ ටිකක් නේද තියෙන්නේ ආයතන ටිකක් නේද තියෙන්නේ ධාතු ටිකක් නේද තියෙන්නේ මේ විදිහට බලන්න පින්වත්නි මේ කන්ද ආයතන ධාතු අනිත්‍යයි කියලා බලන්න අනාත්මයි කියලා බලන්න කලකිරෙන්න ඕන කියලා බලන්න නොඇලෙන්න ඕන කියලා බලන්න අත්හැරලා දාන්න ඕන කියලා බලන්න නිරෝධය වෙන විදියෙම බලන්න ඒකෙන් වා කෙලෙස් ත්‍රික කඩලා දාන්න කියලා බුදුදහම පොදුවේ කියනවා මේ කතාව නමුත් මේ කතාව පොදුවේ කිව්වට අපි හැමදාම අහගෙන ගියාට මේක හරි ගියේ නැහනේ. දැන් මේ විදියට බල බල ඉන්නකොට නාමාන්තයයි රූපාන්තයයි දෙකම බිඳිලා විඥාන මජ්ජේ විඥානි මැදට එකතු වෙනවා. මැදට එකතු වෙනවා කියන්නේ මොකද්ද? ඒ විදියට බල බලා ඉන්නකොට එයා තුල නිකන් කෙලෙස් නැති බොහෝම නිවහල් ආධ්‍යාත්මික ස්තරයකට එකතු වෙනවා භාවනාවේ. හරිම නිදහස් ඒක. එතන හරි නිදහස්. හරිම නිදහස් තැනක් ඒක. කෙලස් නිරුද්ධයි එතන. එතකොට මේ කෙලස් නිරුද්ධයක භාවනාවෙන් නැගිට්ටාම නැහැ. භාවනාවෙන් නැගිට්ටාමත් කෙලස් නිරුද්ධ නම් ඒක අරහත්වය. භාවනාව ඉන්නෝන්නේ භාවනාවෙන් නැගිට්ටාමත් කෙලස් නැහැ. එහෙනම් භාවනාවේ අත්දැකීම ඇතුලේ කෙලස් අත්දැකීමට නොයා ඉන්න එක අපිට මේ භාවනා කරලා හදාගන්න පුළුවන්. එතකොට කෙලෙස් නැහැ කෙලෙස් හිත ඇතුලේ නැහැ කෙලෙස් හිත ඇතුලේ නැති බවටම යාට වැටෙන්නේ පංචස්කන්ධයක් හට ගැනීම. දැන් කෙලෙස් නැහැ කියලා ඔයාලට තේරෙන්නේ කෙලෙස් නැති බවට සිතක් තියෙන බව දැනෙන නිසානේ. කෙලෙස් නැති බවට ඔයාලා අඳුනගත්තේ මනෝ විඥානෙන්නේ. කෙලෙස් නැහැ කියන නැති බවටම අඳුනගෙන තියෙනවනේ සංඥාස්කන්ධය. කෙලෙස් නැති එකම සැහැල්ලුයි. කෙලෙස් තියෙන එක තමයි මහ විඩාබර මහ දුක. කෙලස් නැති එකම මොනතරම් සැහැල්ලුයිද කියලා ඔය පින්නතුන්ලාට වැටහෙනවනම් ඒක ඇතුලේ තියෙන වේදනාස්කන්ධයක් නේ කෙලස් නෑ හැබැයි. ඒ වේදනාව කෙලස් ඇසුරු කරන්නේ නෑ. ඒකට කියන්නේ මොන වේදනාව? නිර්ආමිස සුඛ වේදනා කියලා ඒකට කියන්නේ. නිර්ආමිස සුඛ වේදනාව කියලා. ඉතින් කෙලස් නැති බවට යාට සිතුවිලි ගන්න නිසානේ කෙලස් නැති බව දැනගන්නේ. කෙලස් නැත කියලා සිතුවිලි තියනවා හිතේ. සංකාරස්කන්ධ ඒක ටිකක් දියුණු නම් සද්දාව මෝරන්න පුළුවන්. අනේ මේ කෙලෙස් නැති වෙන රටාව බුදුරජාණන් වහන්සේනි පින්නුවේ මට කියලා බුදුරජාණන් සම්බන්ධ විතර්ක ගලලා ප්‍රීතිය එයාට සද්දාව උපදින්න පුළුවන් සංකාරය. සමහරට කලින් කෙලෙස් තියෙනකොට ඇති වෙන ඉතා පීඩාකාරී විඩාබර අසහනකාරී මානසික ස්වභාවයේ දුකක් විදියට වැටෙන්න පුළුවන්. ඒතරො ධම්මවිජේ බොජ්ජංගේ. මුකුත් නෑ නිමි. ධර්මයට අදාළ තත්වයන් ටිකක් තියෙනවා සියුම් ස්කන්ධ ටිකක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ විදියට එතකොට යාත් තුල තියෙන පිරිසුදු විඥානය. ඇයි මෙතන පිරිසුදු විඥානය කියන්නේ? මේ පිරිසුදු විඥානය කියලා කියන්නේ මේ පිරිසුදු විඥානය තුල කෙලෙස් විතරයි නැත්තේ. කෙලෙස් නැත්තම් පිරිසුදුයි නේ. ඒකයි මේ විඥානය හඳුන්වන්නේ පරිසුද්ධම් පරියෝදාතං. අතාපරං විඥානං චේව පරිසුද්ධම් පරියෝදාතං. පිරිසුදු විඥානයක් තියෙනවා. ඒ පිරිසුදු විඥාණයෙන් පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කින් විජානාති. අන්නේ පිරිසුදු විඥාණයෙන් කුමක්ද දැනගත යුත්තේ මඟඵලය කරා යන්න. මෙන්න මේ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්න ඕන. මේ පිරිසුදු විඥාණයක් තියෙනවා ස්කන්ධ හට ගන්නවා. ස්කන්ධමේ අත්දැකීමක් තියෙනවා. ඒ ස්කන්ධමේ මොකද මේ ස්කන්ධ අත්දැකීමක් තියෙන්නේ මින් යා භාවනාවෙන් හිටියට නින්දක නෙමෙයිනේ යා ඉන්නේ. නින්දට වැටිලා නැහැ. සිහි විසඤ්ඤ වෙලා නැහැ. කෙලස් නැති බවට යාට වැටෙනවා. කෙලස් නැති බවට සිතුවිලි ගලන නිසානේ වැටෙන්නේ. කියන්නේ සිතුවිලි නෑ නෙමෙයිනේ. දැන් අපි හිතමුකෝ සිතුවිලි නැති මට්ටමක් එනවා අසඤ්ඤත සමාධිය. එතකොට අසඤ්ඤත සමාධිය කියලා කියන්නේ ඒ සමාධියට සමවැදුනට පස්සේ ඒබඳු සමාධියක ඉන්න බව දන්නේ නැහැ යා. ඒබඳු සමාධියක ඉන්න බවවත් දන්නේ නැහැ. එහෙම සමාධියක ඉන්න බවවත් එයාට දන්නේ නැහැ. දැන් මේක හිම මට්ටමක් නෙවෙයි. එයාට කෙලෙස් නැති බවටම අනේ මේක සාන්තයි ප්‍රණීතයි කියලා එයාට දැනෙනවා. ඒ දැනෙනවා. නිකම් භාවනාවේ නෙමෙයි පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ කොන්දේ අමාරු අතේ පය අමාරු මොකක්වත් වැටෙන්නේ නැහැ. ඉතින් හරිම හොඳයි ඒ අත්දැකීම. ඉන්න හිතෙනවා ගොඩාක් වෙලා. ඒක තමයි ඔය දැන් සමහර අය විනාඩි 10ක්වත් භාවනාවකින් ඉන්න බෑ. සමහර අය ඉන්නෝනේ. පැය දෙක තුන ඉන්නෝ. ඇයි? ඒ අර ආධ්‍යාත්මික අත්දැකීම රස කරමින් ඉන්නේ. එයා තුළ ඒකට වේදනාව හට ගන්නවා. ඒ වේදනාව විඳිනවා යා. ඒ වේදනාවේ ආස්වාදයට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඉන්න පුළුවන් පැය තුන තුනම මම දන්නා ඉන්නවා. මේ මට මතකයි මේ දැන් ඔය කාලයකට කලින් එක උපාසකම්ම කෙනෙක් හිටියා. එයා හුඟක් හොඳට භාවනා කරන කෙනෙක්. එයා රාස්නී උසීතල ඒ මොකක්වත් එයාට වැටෙන්නේ නැහැ. එයා ඒ සමාධියට එකතු වුණාම පැය ගණන් ඉන්නවා. මම මේ කියන්නේ 2005 විතර කතාවක්. දැන් අවුරුදු 20කට විතර කතාවක්. මම පැවිදි වෙලා ඒ කාලේ 2020 ඇතර මේ 2025 2005 විතර කතාව. අවුරුදු 20කට කලින් එක. වයසයි උපාසකම්ම. නමුත් එයා ඒ සමාධියට සමවැදුන පැය ගණන් ඉන්නවා. සමහරට දාඩිය වැක්කිරෙනවා ශාලාවේ රස්නෙට. නමුත් එයාට එයා ඒ සමාධිය තුල ඉන්නවා. ඉතින් එහෙම මේ බොහොම සමාධිය ප්‍රබලව වඩන අය ඉන්නවා. ඉතින් මට හම්බෙලා තියෙනවා 2008 විතර ගොඩාක් අසඤ්ඤත සමාධිය වඩපු අය. ගොඩාක් හම්බෙලා තියෙනවා මට. 2007 2006 වගේ සංඥා වැටෙන්නේ. නමුත් ඒකෙත් ඉන්නවා ගොඩක් අය. වැරදිලා ගොඩක් අය. ඒක සමාධිය කියලා හිතාගෙන හිටපු ගොඩාක් අය මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒක හරිම අභාග්‍යයක්. ඒක ඒ සමාධියට සමවැදුනම ඉතින් යා දුගතියට යන්නේ නැහැ. නමුත් සමහරට බුද්ධාන්තර ගානක් අය යා ඔය බඹලොවට ගියොත් බුද්ධාන්තර ගානක් යාය මෙහෙට ඉන්නේ. ඒතකොට බුදුරු මෙහි කීප දෙනෙක් පහළ වෙනකනොත් අපි අසඤ්ඤත සමාධිය වල අසඤ්ඤත බඹලව ඉන්නවා. සංඥාව පහළ වෙන්නේ නැහැ. කල්ප ගානකට පස්සෙ තමයි සංඥාව පහළ. ඒතකොට මෙහි බුදුරු 5-6 දෙනා පහළ වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒක එක්තරා භ්‍රම තලයක් ඒක. ඒ සමාධිය වඩන අය එකතු වෙන්නේ. ඒතකොට මේ පින්වත්නි අන්න ඒ වගේ මේ නමුත් දැන් මේ කාලේ අපි ඒක හරියටම දැන් දන්නවා. දැන් මේ විදිහට මානසික අධ්‍යක්ීමකට යනකොට දැන් පිරිසුදු විඥානයක් ඉතුරු වෙනවා. පිරිසුදුයි කියන්නේ මොකුත් නැහැ නෙමෙයි කෙලෙස් නැහැ කියන එක. ඒ කෙලෙස් නැති වුණාට පිරිසුදු විඥානයක් ඉතිරි වෙලා තියෙන බවම වැටහෙන්නේ සිතුවිලි ගල් නිසා. ඒ නිසා සංස්කාරාන්ත සංකාරස්කන්ධේ හට ගන්නවා. උපාදානිය නම් කෙලෙස් නැති වුණාට, තණ්හාව නම් කෙලෙස් නැති වුණාට, අවිද්‍යාව නම් කෙලෙස් නැති වුණාට. ඒ සමාධිය තුළ මේ පින්වත්නි මේ සුඛ වේදනා වැටෙනවා. කෙලෙස් නැහැ වුණාට. එයා බලනවා ඒ පිරිසුදු විඤ්ඤාණයෙන් අතාපරං විඤ්ඤාණංචේ අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතං කේනච විඤ්ඤාණං කිං විජානාති. එබඳු පිරිසුදු විඤ්ඤාණයකින් යා මොනවාද දැනගන්නේ? එබඳු පිරිසුදු විඤ්ඤාණයකින් යා ඒ වෙලාවෙත් පංචස්කන්ධයක් හටගන්න බව දැනගන්නවා. එතකොට ඒ පිරිසුදු විඤ්ඤාණයෙන් දැනග ඔන්න දැන් මෙතනින් තමයි නිවන ගැන සෝවාන්කම ගැන කතාව අයිති වෙන්නේ. නම් සෝවාන් වෙන එක ලේසි වැඩක් නෙමෙයි. මෙතනින් එහාටයි සෝවාන්කම තියෙන්නේ. ඒ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්නවා. ඒ පිරිසුදු විඥාණයෙන් දැනගන්න කම ඇතුළෙම පංචස්කන්ධයක් හටගන්නවා. දෙවණියට යා දැනගන්නවා ඒ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්නවා මේ හටගන්න පංචස්කන්ධය කෙලෙස් නැති බව දෙකයි. තුන්වෙනියට දැනගන්නවා මේ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්නවා මේ බිලාවේ හටගන්න කෙලෙස් නැති පංචස්කන්ධයද සමුදය වේ නිරුද්ධ වී යනවා කියලා දැනගන්නවා. තුනයි. ඒ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්නවා මේ සමුදේ වී නිරුද්ධ වී යන්නේ මානසිකාරේ නිසා කියලා දැනගන්න. ඇයි යා ඇස් දෙක පියාගෙන මානසිකාරේ විතරයි දැන් කරන්නේ? මානසිකාරේ පවතින නිසා මානසිකාරෙන් තමයි මේ පිරිසුදු විඥාණයෙන් මේ පිරිසුදු විඥාණයෙන් යා දැනගන්නවා මානසිකාරෙන් ස්කන්ධ හට ගන්නවා කියලා දැනගන්නවා. හතරයි. මානසිකාරේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලාත් එයා දැනගන්නවා. වෙන වෙනම දැනගන්නවා. සුඛ ඒතකොට මේ මානසිකාරයෙන් හටගත්ත පංචස්කන්ධේ මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා දැනගෙන වෙන වෙනම දැනගන්නවා ඊට පස්සේ. කොහොමද? අතාපරං විඥානංචේව අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. ඒ බඳු විඥානිකේ මොනවද දැනගන්නේ? ওই කාරණා ටික. කේනච විඥානං කිං විජානාති සුඛන්තිපි විජානාති. අනේ ආ දැනගන්නද වෙන වෙනම. මේ මට මේ විදියට ඉන්නකොට භාවනා අරමුණ නිසා කෙලෙස් නැතුව ඇති වුණා මිහිරි නිරාමිස සුඛ වේදනාව. නිරාමිස සංඥා හට ගන්නවා, කෙලෙස් නැහැ. නිරාමිස සිතුවිලි හට ගන්නවා, කෙලෙස් සිතුවිලි නෙමෙයි. නිරාමිස සිතුවිලි සද්දා වගේ යෝ. භාවනා රම්මනේ ප්‍රබලයිනේ. සුකන්තිපි විජානාති, සැප වේදනාව හට ගන්නවා නිරාමිසයි. ඊට පස්සේ එයා බලනවා ඔන්න සෝවාන් වෙන කෑල්ල. එයා බලනවා සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. ඒ සුඛ වේදනාව සමුදේ වෙනකොට තවත් සිතකින් සුඛ වේදනාව සමුදේ වෙන විදිය බලන් ඉන්නවා. ඊට පස්සේ එයා බලනවා ඊළඟට පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ මනසිකාරය ප්‍රත්‍ය කරගෙන සුඛ වේදනාව හටගත්තා. සෝ සුඛ මනස පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. ස්පර්ශ මනසිකාරයෙන් නිරුද්ධ වෙනකොට සුඛ වේදනාව නිරුද්ධයි කියලා දැනගන්න. අන්න නිරෝධයක් දකින්න. එහෙමනම් මේ කෙලෙස් ඇසුරු නොකලත්, රාග දේශ මොහ ඇසුරු නොකලත් මේ විලාවේ හටගන්න මේ ස්කන්ධ ප්‍රවාහය දුකක්. කෙලෙස් නැති වුණත් දුකක්. කෙලෙස් නැති වුණත් මේක අනිත්‍ය වෙලා යනවා. ඒකයි දුක. නිකම්ම දුකක් නෙමෙයි, නිරාමිසයි. නාමුත් පින්වත් අනිත්‍ය වෙලා යන නිසා දුකක්. නිරාමිස සුඛ වේදනාවත් දුකක් වෙන්නේ ඇයි? කෙලෙස් නැහැ. නමුත් නිරාමිස සුඛ වේදනාවත් අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය නම් දුකයිනේ. යද අනිච්චන් තන් දුක්කන්නි. අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි. දුක නම් මේ ඇතිවෙච්ච නිරාමිස සුඛ වේදනා වුණත්, නිරාමිස සංඥා වුණත්, නිරාමිස සද්ධාවාදී සංස්කාර වුණත් අන්නාත්මයි. මේකෙත් මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ වස්සගේ පවත්වන මොකක්වත් නෑ කියලා බලනකොට එයාගේ සිත පින්වත්නි මාර්ගඵලවලටපත් වෙනවා. මාර්ගඵලවල මේක සම්පූර්ණයෙන් භාවනාවේ අත්දැකීම. භාගයක් නෙමේ, අඩක් නෙමේ, කාලක් නෙමේ, සම්පූර්ණයෙන් භාවනාවේ අත්දැකීම. ඒ නිසා කවුරු මොනව කොහොම කිව්වත් භාවනා නොකළ සෝවාන් වෙන්න බෑ. අපි ඒකයි මෙතන තේරුම් ගන්න ඕන. භාවනා නොකර සෝවාන් වෙන්න කියලා කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒක කවදාවත් වෙන්නේ නෑ පින්නොත්. ඒ භාවනාවෙත් ඉතා ලස්සන ක්‍රියාමාර්ග තියෙනවා. හරිම මිහිරි අත්දැකීම් තියෙනවා. ඒ මිහිරි අත්දැකීම් ස්පර්ශ කර කර ඉස්සරහට යන්න ඕන. එතකොට තමයි දැන් ඔයා මේක විදර්ශනා කරන්න කියලා පාර පෙන්වන්න පුළුවන් එතකොට. ඒ නිසා මේක හරිම ලස්සන පාරක්. මේක කළොත් යා නිවෙනවා. එබඳු නිවීමක් පිණිස මේ උතුම් හෝරාවක බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ තුෂාරී ජයසේකර මහත්මිය, දර්ශන අලහකෝන් මහත්මයා ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ දෙදෙනා ප්‍රධාන මෙතනට සම්බන්ධුණු මේ පින්තුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සුව සහනේ උදා වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ ඇත්තන්ට මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ජූනි මාසයේ 29 වන දින ජන්මදිනයේ දෙන තුෂාරී ජයසේකර මහත්මියට අපි ආශිර්වාද කරනවා. ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට මේ කුසල් බලවත් වෙලා එතුමියට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටන සියලු දෙනාටම මේ පුණ්‍ය කුසලානි සංස ධර්මයන් නිර්වාණාවබෝධයේ පිණිස බලවත් වේවා. විදේශගතව සිටින කුළුණී අලහකෝන්, අදීජ අලහකෝන් කියන පින්වත් දරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ පින්වත් දරුවන්ගේද සියලුම කටයුතු සරුවප්‍රකාරයෙන් සාර්ථක වීමට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ට, ගුරු ස්වාමින් වහන්සේලාට, සියලු ලක්වාසී ලෝකවාසී මහා සංඝරත්නයට මේ කුසල් උපකාර වේවා. මේ ප්‍රඥානාලිකාවේ කාර්ය මණ්ඩලයට මේ හැම දිනාටම ආශිර්වාද කොට තිබෙනවා. සියලු දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. ඒ වගේම තුෂාරී ජයසේකර මහත්මියගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම දර්ශන අලහකෝන් මහත්මාගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. මේ කුසලානිසංස ධර්මයන් මගපල නිවන් පිණිසම හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙමිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ නිබ්බානං
ජාති මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ තුෂාරි ජයසේකර මහත්මිය සහ දර්ශන අලහකෝන් මහතා විසින්. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් බලයෙන් ජුනි මස 29 වන දින ජන්මදිනය සමරන තුෂාරි ජයසේකර මහත්මියට සුබ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමියට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සීලුම දෙනාට මේ පුණ්‍ය කුසල් නිර්වාණාව බෝධයේ සාක්ෂාත් වීම පිණිස හේතු වාසනා වේවා. විදේශගතව සිටින කුල්ලුණි අලහකෝන්, අධීච අලහකෝන් යන දූපුතුන්ටද සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණන් වහන්සේට හා ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ටත් ප්‍රඥා නාලිකාවේ ධර්මදේශනා කරන සීලුම ධර්මදේශකයන්න් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිසවන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් බලයෙන් පරලොව සපත් සීලුම ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සපවත්ව මගඵල නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.